කතානායකවරයා විසින් කරන ලබන නිවේදන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාණික්යන් රාජපුත්‍රයන් රාසමාණික්ක මහතා රජයේ ගිණුම් පිළිමද කාර්ක සභාවේ සමාජිකත්වය වෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 127/3 විධිවිධාන ප්‍රකාරව 2022 ඔක්තෝබර් මාස 7 දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිවඥානම් සීතරන් මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනාංක B. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ලා මහතා පොදු ව්‍යාපාර කාර්ක පිළිමද කාර්ක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 127/3 විධිවිධාන ප්‍රකාරව 2022 ඔක්තෝබර් මාස 7 දින තේරීම් කාර්ක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය චරිත හේරත් මහතා එම කාර්ක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනාංක C. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 126 විධිවිධාන සහ 2022 අගෝස්තු මාස 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද 2022 අගෝස්තු මාස 29 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිමද කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මත සඳහන් මන්ත්‍රීවරයන්ද තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙනි. ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මහතා, ගරු MWD සහන් ප්‍රදීප් මහතා, ගරු මදුරු විතානගේ මහතා. මෙතන D. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම් වීරක්කොඩි මහතා ගෘහකාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/3 විධිවිධාන ප්‍රකාරව 2022 ඔක්තෝබර් මාස 7 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තේනකු විධානගමගේ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙනි. නිවේදන E. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පත් කරන ලද අමාත්‍යාංශ උපදේශකාරක සභාව 29 අතරින් 2022 සැප්තැම්බර් 6 සහ 9 දිනවලදී සමාජිකයන් නම් කරන ලද අමාත්‍යාංශ උපදේශකාරක සභා 10ට අමතරව ඉතිරි අමාත්‍යාංශ උපදේශකාරක සභා 19 සඳහා තේරීම් කාරක සභා විසින් නම් කරන ලද සමාජික මන්ත්‍රීවරුන්ගේ නම් සියල්ල මා විසින් සභාගත කරනු ලබන අතර ඒවා හැන්සාඩ් වාර්තාවේ භාෂා ත්‍රිත්වයෙන්ම පළ කරන ලද බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු නායකතුමනි, 1948/87 අංක 28 දරණ පළාත් මගින් සංශෝධිත 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනතේ 4.14 වගන් සමග කියව යුතු වගන්ති යටතේ මුදල් ආර්ථික සයකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 සැප්තැම්බර් 10 දින ඇති 2297/79 දරණ අතිවිශේෂ ගසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසිය හා 1985/48 1987 අංක 28 දරණ පනප්පගින් සංශෝධිත 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනතේ 4.1 ධාරණ 14 වගන්තිය සමග කියව යුතු 29 වගන්තිය යටතේ මුදල් ආර්ථික සායකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 සැප්තැම්බර් 23 දිනදී 2298/95 දරණ අතිවිශේෂ ගරපතියේ පන්කර ලද නිවේදනය ඉදිරිපත් කර මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 2021 පංක 30 දරණ විසර්ජන පනතේ 6.1 වගන්ති යටතේ 22/9 දින සිට 22/9/30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැසීෂ අංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම පිළිබඳ සටහන ඉදිරිපත් කරමි.
සජි ප්‍රේමදාස මහතා.
ගරු නියෝජක තානාගතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේත් සභානායකතුමාගේත් අවසරය ඇතුව ගරු අග්‍රාමාත්‍යතුමා මේ වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මීට මාස කිහිපයකට පෙර මම ඔබතුමාගේ අවධානය යොමු කරා අර උපාධිධාරීන් පත්වීම් 60,000ක් ලබා දෙනකොට 465කට අතපසුවීම් නිසා සිදු වුණු මගහැරිය. ඔබතුමා බොහොම උනන්දුවෙන් ප්‍රකාශ කරා ඒ ප්‍රශ්නේ විසඳනවායි කියලා. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම් මායාදුන්න මැතිතුමාට කතා කරනකොටත් එතුමා කිව්වා කමිටුවක් තියෙනවා, ඒ කමිටුවට යොමු කරලා මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා. මම ඔබතුමාගෙන් පළමුවෙන්ම ඉල්ලීමක් කරනවා, පොඩ්ඩක් මේ සභාවට කියන්න කාලවකවානු සහිතව ඒ උපාධිධාරීන් 465 දෙනාට සිදු වුණු අසාධාරණය කවදද විසඳලා ඒක අවසන් කරන්න. ඒක පළවෙනි කාරණාව. ඔබතුමාගේ අමාත්‍යංශයට අදාළවම මම කැමති මේ අවස්ථාවේ තවත් කාරණාවක් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන්න. 2019-2020 කළමනාකරණ සේවා නිලධාරී සීමිත තරග විභාගයෙන් මම හිතන්නේ පුරප්පාඩු 2300කට 690ක් තෝරා ගන්න ලැබුවා 2022 මාර්තු මාසේ 28 වෙනිදා. ඒකට අනුමැතියත් ලැබුණා. හැබැයි 2022 4/26 අප්‍රේල් 26 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 3/2022 චක්‍රලේඛය යටතේ මේ බඳවා ගැනීම නතර කරලා තිබෙනවා. ඉතින් ගරු අග්‍රාමාත්‍යතුමනි, මහ ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල රජයට වියදමත් අඩු වෙන මොහොතකුත් තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ පුරප්පාඩු 2300ට සුදුසුකම් ලැබපු 690 වහම බඳවා ගන්නටත්, ඒ වගේම මීට පෙරවසරවල පූර්වාදර්ශය තමයි ඉතිරි ලකුණු තියන අයට අර පුරප්පාඩු 90 ඒ පුරප්පාඩු පිරවීම සිදු වුණා, එහෙම 780කුත් සිටිනවා. ඉතින් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා, ප්‍රසිද්ධියට පත් කරන ලද 1470ක නාමලේඛනය කරුණාකරලා අර මූලිකව තීරණු 690යි ඉතිරි 780යි ඔක්කොම 1470ක් වෙන්නේ, පුරප්පාඩු 2300යි තියෙන්නේ. කරුණාකරලා ඒ කාර්යය තිෂ්ඨ කරන්න. මොකද රජයට ලොකු අමතර වියදමක් යන්නේ නැහැ. සමහර අවස්ථාවලදී වියදම අඩු වෙන අවස්ථාත් තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමාට මතක් කරනවා. අවසාන වශයෙන් ගරු නියෝජක තහනායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති පහුගිය යහපාලන රජයේ, ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා අගමැති වෙලා හිටපු රජයේ ව්‍යාපෘති සහායකින් 7500ක් බඳවගත්තා. ඒ ව්‍යාපෘති සහායකින් බඳවාගත්තු 7500ෙන් 6547කට පත්වීම ලිපි දුන්නා. ඔබතුමන්ලගේ ආණ්ඩුව ආපු හැටියෙම ඒ සියල්ලක්ම නතර කරා. විශේෂයෙන්ම මැතිවරණ කාලේ නතර කරා, මැතිවරණ කාලේ පත්වීම දෙන්න බැහැයි කියලා. ඉන්පසුව මේ ව්‍යාපෘති සහායකින් 6547ම ඒ පත්වීම් ටික නතර කරා. දැන් ඒ පත්වීම් ලබා දුන්නු එදා අගමැතිතුමා තමයි අද ජනාධිපතිවරයා, අද රටේ ජනාධිපතිතුමා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් වර්තමාන ජනාධිපතිතුමාට කියලා මේ ව්‍යාපෘති සහායකින් හැටියට පත් කරපු 6547ට ආපහු නැවතත් වරක් පත්වීම් ලබා දෙන්නේ කවදද? මොකද වර්තමාන ජනාධිපතිතුමාට මේක මගහරින්න බෑ. මොකද එතුමා අගමැති කාලයේ ලබා දුන්නු පත්වීම. මම මෙන්න මේ කාරණා ටික ඉදිරිපත් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට. කරුණාකරලා අපිට මේ සභාවට හෙට හෝ අනිද්දා මේ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්නේ
බොහොම සිතේ ඔබතුමාට. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 1.78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමග කිව යුතු 27/1 වගන්තිය අර්ථයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා යාපනය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යාපන අධ්‍යයන අංශයක් පිහිටීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 අගෝස්තු 9 දින ඇති 22/92 ඇලීරක් 30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි.
ගරු නාගරික සංවර්ධන නිවාස අමාත්‍යතුමා.
ආ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරනවා.
ගරු අරහයා නාවික ගුවන් සේවා මාත්තුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වරාය නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාර සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඉදිරිබලහා බලසත්‍ය මාත්තුම.
ගරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා ඛනිත් තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ඉදිරිබලහා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කම්කරුවා විදේශ රැකියා මාත්‍යතුමා.
කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මහජන ආරක්ෂක මාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසිය කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු තිස්සත්නායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කැලණිය ගෝනවල මගුරු විල පාරේ අංක 92.11 එක ධර්ණ ස්ථානයේ පදිංචි GL ගමගේ මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සංචාරක හා ඉඩම් මැතිතුමාගෙන් ඇසීමට.
ආනවා නියෝජ්‍ය කතානායකතුමනි,
සති දෙකක් කල්ලිලා සිටි අතුරු ප්‍රශ්නට පිළිතුරු දෙන්න ඇමතුමා අවශ්‍යයි.
ප්‍රශ්න අංක දෙක ගරු සමන් පියහෙරත් මැතිතුමා වෙළඳ වාණිජ හා ආරක්ෂක සුරක්ෂිතා මැතිතුමාගෙන්.
මං අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
අයන්න එක වයඹ පළාත් සමපකාර සංවර්ධන කොමසාරි සමිති රජිස්ට්‍රාර් විසින් ලබා දී තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සීමා සහිත සේවා සමපකාර සමිති සංඛ්‍යාව 21. දෙක, සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 2459. තුන, සමුපකාර සමිති විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය අලවිසල් සංඛ්‍යාව 446. අයන්න එක වයඹ පළාත් සමුපකාර සංගඩන කොමසාරි සමිති රජිස්ට්‍රාර් විසින් ලබා දී තොරතුරු අනුව ඉහ සඳහන් සමුපකාර සමිති මගින් ලබා දෙනු ලබන සේවාවන් තමයි පාරිභෝගික අංශය, ග්‍රාමීය බැංකු අංශය, ඉන්ධනාංශය, අවමංගල්‍ය අංශය, මුද්‍රණාලය අංශය, සැහැල් සැකසීමේ අංශය, උත්සවශාලා අංශය, නියෝජිත අංශ, ඒ කියන්නේ ඒජන්ට්ස්ල විදිහට වැඩ කරන දේවල් ටික, ඒ වගේම කෘෂි යෙදුම් අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනය කරන ඒ අංශ විදිහට දන්වලා තියෙනවා. ඒ වගේම තමයි ආයන්න ඉය සමුපකාර සමිතිමෙන් ලබා දෙන සේවාවන් විදියට තමයි අපි එක දැන්නුවේ. දෙක, කුරුණෑගල දිස්ත්‍රික් සමුපකාර ව්‍යාපාර දිනු කිරීම සඳහා ගනු ලබන පියවර විදියට දන්වලා තියෙන මූලික ව්‍යාපාර ඒකකයන් ග්‍රාමීය බැංකු පරිගණකගත කිරීම විශේෂයෙන්ම මුළු ඒ පළාතේම තියෙන සමුපකාර ග්‍රාමීය බැංකු වල ජාලාගත කිරීම කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පළාත් වෙළඳසැල් 24ක් පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන විදිහට අලුත් නවීන පන්නේ අලවි ශාඛා විදිහට 24ක් අලුතින් නවීකරණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සමුපකාර ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත් වැදගත් අංශයක් වන ඉන්ධන හල්, පිරවුම් හල් නවීකරණය කරලා අවශ්‍ය පහසුකම් වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ව්‍යාප්ති ගණනාවක් දැන්ට ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ව්‍යාප්ති විදිහට ගවමඩු 150ක් සංවර්ධනය කිරීම, ජීවවායු ඒක 150ක් සංවර්ධනය කිරීම, නිෂ්පාදනාගාර කාර්යක්ෂම කිරීමේ ව්‍යාප්තිය, නිෂ්පාදන විවිධාංගීකරණ ව්‍යාප්තිය, සූර්ය බල ව්‍යාප්තිය විදිහට සීමා සහිත පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවන සංගමය ඒ ව්‍යාප්ත ටික දැන්ට ආරම්භ කරයි යනවා. ඒ වගේම පොල්ලාච්චිද අගය එකතු කිරීමේ නිෂ්පාදන විදිහට පොල්තෙල් නිෂ්පාදන සහ ඇසුම් කරණය පිළිබඳව සීමා සහිත කුරුණෑගල පොල් නිපදවනගේ සමපකර සමිතියත් කම්මල් පල්තුව පොල් නිපදවනගේ සංගමයත් කටයුතු කරනවා. ඒ වගේම මිරිදිය මත්ස්‍ය වගා ආශ්‍රිත ව්‍යාප්ති විදිහට මිරිදිය මසුන් අභිජන්නේ ව්‍යාප්තියක් සීමා සහිත හක්වටුවන මිරිදිය සමපකර සමිතියත් සීමා සහිත සියබලන් ගමුව මිරිදිය සමිතියත් කටයුතු කරනවා. ඒ වගේම සත්ව ආහාර නිෂ්පාදන සඳහා කුකුලන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරන්න දුම්මල සූරිය සත්ව නිෂ්පාදන සමපකාර සමිතිය කටයුතු කරනවා. ඒ වගේම ගව ආහාර නිෂ්පාදන ව්‍යාප්තියක් විදිහට සීමා සහිත පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවනගේ සමපකාර සමිතිය කටයුතු කරනවා. ඒ වගේම කාන්තා ව්‍යවසායකයන්ගේ සංවර්ධන වැඩසටහනක් බියගම විවිධ සේවා සමිතියත් ගෙවතු වගා සංවර්ධන වැඩසටහන් නිකරටි සනස සමිතිය පඬුවස් නුවර සනස සමිතිය පොල්ගහවෙල සනස සමිතිය සහ බිංගිරිය විවිධ සේවා සමුපකාර සමිතිය කටයුතු කරයි යනවා. ඒ වගේම විශේෂම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන මේ වෙලාවේ සමුපකාර අංශයේ විදිහට ඒ සඳහාත් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඩිසිකේට් පොල් නිෂ්පාදන ව්‍යාප්තියක් බිම්මල් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන ව්‍යාප්තියක් වාණිජ මට්ටමේ සූර්ය පැනලින් සවි කිරීමේ ව්‍යාප්තියක් අත්‍යන්ත පේශකර්මාන්ත ව්‍යාප්තියක් ශාක් කොටස් ආශ්‍රිත කඩදාසි නිෂ්පාදන ව්‍යාප්තියක් දැන්ට ආරම්භ කරගෙන යනවා.
ගරු ඇමතුමනි, විශේෂයෙන්ම ඔබතුමා මේ අපේ වයඹ සම්පකාර සමිති ව්‍යාපාර ඉහතාමත්ම ඉහළ තැනක තියෙන තැනක්. එතනදී ඔබතුමා මම හිතන්නේ ප්‍රකාශ කරනු ලැබුවා මේ සම්පකාර ව්‍යාපාරය හරහා සිදුවන සේවාවන් සම්බන්ධ. ඉතින් ඇත්තටම මේ බොහෝ දේවල් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. සම්පකාර ව්‍යාපාරය හරහා බොහෝ වෙලාවට අවධානය යොමු කරලා තියෙන්නේ පාරිභෝගික අංශයට සහ බැංකු සේවාවන් සම්බන්ධයෙන් පමණයි. ඔබතුමා ඒක කියපු මම හිතන්නේ ප්‍රකාශ කරපු බොහෝ සේවාවන් මම දන්නවා සීමා සහිත පොල් නිපදවන්නන්ගේ සම්පකාර සමිතිය හරහා මේ දේවල් කරනවා. ඒකත් මේ වෙදී ආයතනයේ කඩාවැටලා කර සභාවක අමතුමනි. ඉතින් මේකේ සම්පූර්ණ බලය තියෙන්නේ වයම් පළාත් සභාවට. ඉතින් මේක අද පසුවිපරවන් නැති ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන ගමන් විශේෂයෙන්ම සම්පකාර ව්‍යාපාරයට වයම් පළාතේ සම්පකාර ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි පාරිභෝගික විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල තියෙන මිල සම්බන්ධයෙන්. ඉතින් එතනදී විශේෂයෙන්ම වයඹ පාරිභෝගික සංගමයේ තමා මේකට ඍජුව මැදිහත් වෙන්නේ. එතකොට වයඹ පාරිභෝගික සංගමයේ ඍජුව මැදිහත් වෙද්දී කොමසාරිස්තුමා වයම් පළාතේ, ඒ වගේම සහකාර කොමසාරිස්තුමා පාරිභෝගික සංගමයේ සභාපතිතුමා දෙපාර්තමේන්තු නිලධාරියෙක් මේ ටෙන්ඩර් කමිටුවට සහසම්බන්ධ වෙනවා. ඉතින් එතනදී විශේෂයෙන් මේ බඩු භාණ්ඩ එතුමන්ලා නම් කරන ස්ථානකින් ගන්න ඕනේ. ගන්නෙ විශේෂයෙන්ම චෙක් පතක් මාර්ගයෙන් තමයි ලබා ගන්න ඕනේ. එතකොට මේ සම්පකාර සමිතිය වලට මේ බඩු ටික එද්දී සාමාන්‍ය කඩේක ගන්නවට වඩා වැඩි මිලක් ගෙවලා තමයි පාරිභෝගිකයා මිලදී ගන්න ඕනේ. ඒකට වැඩපිළිවෙලක් ඔබතුමාට හදන්න බැරිද කියන කාරණේ මේ අවස්ථාවේ මම අහන්න කැමතියි.
විශේෂයෙන්ම මම හිතන්නේ සම්පකාර ව්‍යාපාරයේ ඉතාමත් හොඳින්ම සක්‍රියව යන සමුපකාර ව්‍යාපාරය තියෙන්නේ වයඹ පළාතේ. නමුත් දැන් එතුමා ඒ ප්‍රකාශ කර විදිහට දැනට ඇත්තටම පාරිභෝගිකාංශය ශක්තිමත් කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. විශේෂයෙන්ම මේ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම සතුසත් සමුපකාර සේවයත් සක්‍රිය කිරීමේ අවශ්‍යතාවය පසුගිය කාලේ දැක්කා. විශේෂයෙන්ම ඩොලරයට සාපේක්ෂව රුපියලයේ බාල්දු වීමත් අපිට ඩොලර් ප්‍රමාණය හොයාගන්න බැරි ආනයනේ සීමා කිරීමත් ඒ වගේම අපේ ආර්ථික ශක්තිය ආර්ථික කඩාවැටීම තුළ භාණ්ඩ මිල ඉහළ යාමත් කියන ප්‍රශ්නේදී ඒටත් වැඩිය යම් ප්‍රමාණයක මිල වැඩි කිරීම වෙළඳපොලේ සිදු වුණා. ඒක අපි සියලු දෙනාම දන්නවා. නමුත් අපිට ඒකට තියෙන මැදිහත් වීම ඉතාමත් සීමිත වුණු නිසා අපිට යම් අවස්ථාවලදී මිල පාලනය කරගන්න බැරුව ගියා. ඉතින් විශේෂයෙන්ම පාරිභෝගිකාංශය දියුණු කිරීම ඉතාමත් යෝජිතයි. ඒ වගේම මං හිතන්නේ එතුමා සඳහන් කරන එකවර මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙන්දති. මං හිතන්නේ දැන් එතුමා සඳහන් කරේ සියලු සෞපකාර සඳහා අවශ්‍ය කරන එකවර මිලදී ගැනීම ක්‍රමයක් තියෙනවා වයඹ පළාත තුළ. ඒක ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම මේ සියලු දෙනා වහන්න ලබා ගන්නේ පිටකොටුව ආශිත වෙළඳ ආයතන වලින්. ඉතින් අපි සතුස ආයතනේ ලබා ගන්නෙත් ඒ වාගේ තැන්වල. නමුත් සතුස ආයතනය අනිත් සුපිරි වෙළඳසැල් වලට වැඩිය අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට මිල නම් කරලා තියාගෙන පවත් වෙනවා. ඒ නිසා අපි මමත් සවපකාර කොමසාරිස්වරයාත් අපි සියලු දෙනා සාකච්ඡා කරලා මේකට වැඩපිළිවෙලක් වැඩසටහනක් හදන්න අපි කටයුතු කරමු. ඉක්මනින් මේ සඳහා අපි පියවර ගන්නවා.
මේ දෙවරිය අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම ගරු අමාත්‍යමනි, මේ සම්පකාර ව්‍යාපාරය අද විශාල බරපතල අර්බුදයක ලක් වෙලා තියෙනවා. මේ සම්පකාර පවත්වාගෙන යෑමේදී 70 සමග පිරමුණ ආණ්ඩුව කාලේ සිරිමවාර්ණී බණ්ඩාරනායක මැතිණිය මේ හැම සම්පකාරයකටම ෂෙඩ් එකක් ලබා දුන්නා. ඉතින් ඔබතුමායි මම ඉල්ලා හිටනවා, මම ඉල්ලීමක් විදිහට කරනවා ඒ සම්බන්ධයෙන් වර්තමානයේ අවධානය යොමු කරන්න. ඒ වගේම අද අපිට රහසක් නෙමෙයි, අද මේ සම්පකාරයේ බොහෝ වෙලාවට අපි දන්නවා 70
ගරු මන්ත්‍රී තුමා ප්‍රශ්නය කෙටියෙන් විසඳනවා.
නියෝජ්‍ය කතානායකතුමනි පොඩි අවස්ථාවක් දෙන්න. විශේෂයෙන්ම අපි දන්නවා 70
කාලේ වේලාව ගත වෙන
70 විශේෂයෙන්ම මහජන මන්ත්‍රීවරයා තමයි සම්පකාර සමිතියේ සභාපති ලබාට පත් වුණේ නිලබලයෙන්. ඒ ක්‍රමය වෙනස් වෙලා පස්සේ සභාපතිවරයා සම්පකාරකින්ගේ ඒ මහජන තන්දෙන් තෝරාපත්ලා කාර්ය සභාව තෝරගෙන මහ සභාව තෝරගෙන සභාපතිවරයා තේරීපත් වෙනවා. ඉතින් මේ තේරීපත් වෙන්නේ අවුරුදු 3ක් වැඩි ඉතාමත් කෙටි කාලයකට. එතකොට සම්පකාරයේ විශේෂයෙන්ම අද දේශපාලනය කරන වෙලා තියෙන එක බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ. මම අපි දේශපාලඥ විදිහට හැම දිනාම මේ සම්පකාර ව්‍යාපාරයෙන් තමයි බොහෝ වෙලාවට තමන්ගේ දේශපාලනය පටන් ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී කිසිසේත්ම මේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ කාලය දුර කාලේ අවුරුදු 3යි. වැඩ කරන සභාපතිවරුණා හැරෙන්නවත් ඒ කාලේ මදි. ඉතින් විශේෂයෙන්ම ඔබතුමා ඉල්ලා හිටිනවා අද මේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ දුර කාලේ. මම හිතන අපිට තව අඩුම ගානේ අවුරුදු 2යි. ප්‍රාදේශ සභාවත් අවුරුදු 4ක් දක්වා ඒ සභාවල කාල සීමාවන් තියෙනවා. ඉතින් මෙතනදී ඔබතුමාට බැයිද මේ සම්පකාර සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ දුර කාලය අවුරුදු 4ක් දක්වා ඒ කාල සීමාව වැඩි කිරීමට කියන කාරණේ මම ඔබතුමායෙන් අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවත් දන්නවා සමුපකාර ව්‍යාපාරයේ තිබ්බ තත්ත්වයක් අද රටේ සමුපකාරයේ තියෙන තත්ත්වයක්. විශේෂයෙන්ම මේ තත්ත්වෙට ඔබතුමා කිව්වා වගේ දේශපාලනයත් ඒ වගේම සමහර අවස්ථා ඊටත් වැඩිය ගිහිල්ලා අකාර්යක්ෂම කළමනාකරණේ තමයි මේකට බලපාලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ. ඒ නිසා අපි මේකට දීර්ඝ වැඩපිළිවෙලක් හදන්න ඕන. විශේෂයෙන් මම හිතන්නේ සමුපකාර පනත අපි මේ වෙනස් කරන්න ඕන. විශේෂයෙන් සමුපකාර පනත අවුරුදු ගණනකින් විශාල අවුරුදු ගණනකින් මේක වෙනස් කළේ නැහැ. දැන් අපි මේ සම්බන්ධව කමිටු ගන්නාට එකතු දාලා ඒ අනුව අපි සමුපකාර පනත වෙනස් කරන වැඩපිළිවෙල යනවා. එතනදී අපි ඔබතුමාට පුළුවන් සාකච්ඡා කරන්න මේ කාලය දික් කරුවොත් මේකේ වාසියක් එනවද, එහෙම නැත්නම් මේ තත්ත්වය තියාගෙන මේක වෙනත් විදිහකට කළමනාකරණය කරන්න අපි වැඩපිළිවෙලක් හදනවද කියන එක තමයි අපි බලන්න ඕන. කාලය දික් කරපු පමණින්ම මේකට විසඳුමක් ලැබෙනවයි කියන එක මම හිතන්නේ නැහැ. නමුත් අපිට එකම දේ තියෙන්නේ මේ වල තියෙන කළමනාකරණය පිළිබඳ තියෙන පැටලුව. ඒ වගේම තමයි සමුපකාර ව්‍යාපාරය අවශ්‍ය නැති දේවල් වලට යොදවා ගැනීම. සමුපකාර ව්‍යාපාරයේ විශාල වංචා දූෂණ සම්බන්ධ වෙලා ඒවා වෙනත් ඒ සමුපකාර නාමය වෙනස් කරගෙන ඒවා වෙනත් ව්‍යාපාර බවට අද රටේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධවත් අපි කටයුතු කරනවා. ඔබතුමාගේ ඒ ඉල්ලීම අපි ඔබතුමාටත් ඒ කමිටු වලට ආරාධනා කරන්නම්. දේශපාලන අංශ සියලු පක්ෂ විපක්ෂ සියලු දෙනාට ඒ අයට ඒදී අදහස් දක්වලා හොඳම මේ තියෙන විසඳුම අපි ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්.
බොහොම සිතේ ඔබතුමාට නෑ ගරු අමතුමාගේ එකක දාවයක් තියෙනම් විතරයි ඒකට. ගරු අමතුමාගේ එකක දාවයක් තියෙද? අමතර ප්‍රශ්න
වලට අහන්න දෙන්න.
කෙටියෙන් අහන ගරු මන්තිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, මම ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා සබරගමු පළාත් සභාවෙන් පාලනය කරන කොළොන්න විදේශ සම්පකාර සමිතියේ නිලවරණේ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්න විශේෂයෙන් මේ ගෞරවය පළාත් පාලන සබරගමු පළාතේ කොමසාරිස්තුමීට හිමි වෙනවා. හැබැයි ගරු ඇමතුමනි, අපිට පේනවා අර මන්ත්‍රීතුමා කියපු කාරණාව ඇත්ත. මේ සම්පකාර ඡන්දේ දේශපාලනීකරණය වෙලා තියෙනවා, අපි විස්තර හොඳටම දැක්කා. හැබැයි ඒක දැන් අඩුයි. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා දැන් මේ දේශපාලනීකරණය වෙච්ච සම්පකාර සමිතියේ සමිතිවල නිලවරණ තියන්න නැතුව ඇදගෙන යනවා. ඒක ස්ටේ ඕඩර්ස් ගන්නවා, එක එක සෙල්ලම් දානවා, මේ මේ මේක පරාද වෙන එක ආණ්ඩුවට හානි කරයි කියලා. ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන ඇමතිවරයා විදිහට නියෝගයන් නිකුත් කරන්න මේ සම්පකාර ආයතන ඉන්න සභාපතිවරුන්ට හොරකම් කරගන්න නොදී නියමිත දිනවල නිලවරණේ පවත්වන අවශ්‍ය කටයුතු කරන්න කියලා. අපිට පේනවා අර බින්ගිරිය නවත්තලා දැම්ම, කඩුවල නතර කරලා දැම්ම, එහෙම නතර කරන්න එපා කියන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මේක පළාත් සභා විෂයක්. ඉතින් අනිවාර්යෙන් මේ පළාත් සභා වලින් තමයි අවශ්‍ය කරන තන්ද විසීම්, ඒ වගේම අවශ්‍ය කරන සියලු දේ කටයුතු කරන්නේ. නමුත් නෑ, දැන් පළාත් සභා වල වෙනම ප්‍රඥාප්ති හදාගෙන තියෙනවා. ඒ ප්‍රඥාප්ති අනුව තමයි තන්ද තියන්නේ. ඡන්ද තියන්න කියලා ඡන්ද තියන්න නීතියට එහා කරන්න බෑනේ විපක්ෂ නායකතුමා. ඔබතුමාගේ මන්ත්‍රීතුමාට ප්‍රශ්නෙට උත්තරය දෙන්න මම ඉදිරිපත් වුණාම ඔබතුමා ඒක කඩා කප්පල් කරන්න හදනවා. එහෙම කරන්න එපා. මට තිබ්බ උත්තර දෙන්න නැතිව ඉඳ එතුමාම ආයි හොඳට සාකච්ඡා කරලා ඕන ප්‍රශ්න විසඳුම් දෙනවා. ඒකයි මම එතුමාට දුන්නේ. ඉතින් ඔබතුමා නායකයා විදිහට ඒක උදව් කරන්න.
මම
පැහැදිලිව කියනවා, මට කිසි වෙලාවක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා නැහැ. අමතිවරයා වශයෙන් වගකීමෙන් කියනවා ඡන්ද කල් දාන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා හැම වෙලාවෙම
ගරුමතුමා කෙටියෙන් පිළිතුරු,
විශේෂම ආණ්ඩුකාරවරු ඉන්නවා, ඒ අයකට ඒ පළාත් විෂය අයිති, ඒ අය කටයුතු කරනවා.
හරි, බොහොම ස්තුතියි ඔබතුමා. ගරු මන්ත්‍රීතුමාලා විවාදයක් කරගන්න එපා. එතුමාගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා, ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා. ඊට අමතරව අතුරු ප්‍රශ්න වලට එතුමාගේ එකඟතාවයත්. හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 3 W ධර්මසේන මැතිතුමා විදුලි බලහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු
කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාස්පාදිත ගිණුම් වලට අනුව 2020 සිට 22 අගෝස්තු දක්වා කාලය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ මූල්‍ය අලාභයේ පහත පරිදි වේ 2020 වර්ෂයේ රුපියල් මිලියන
486
අලාභය බද්දෙන් පසුව අලාභයේ 2021 මිලියන 21,450යි, එවැගේම 2022 අටවැනි මාසේ 31 වෙනිදා දක්වා අලාභය රුපියල් මිලියන 108,670යි. ආ දෙක ලංකා විදුලි බල මණ්ඩලයට දැනට අත්විඳින පාඩුවට එක් ප්‍රධාන හේතුවක් වනුයේ පිරිවැය නිරූපණය වන පරිදි ගාස්තු අය කිරීමට ඊට ප්‍රස්ථාව නොලැබීමයි. අවම පිරිවැය සහිත බලශක්ති උත්පාදනය කරනු ලබන ව්‍යාපෘති පසුගිය වර්ෂයේදී ක්‍රියාවට නංවා නොමැති හේතුවෙන් වෙනත් විකල්පයක් කඩිනමින් සොයා ගැනීමට අපහසු වීම මත මිල අධික බලශක්ති උත්පාදන මූලාශ්‍ර භාවිතා කිරීමට සිදුවීම තවත් එක ප්‍රධාන හේතුවකි. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ජලවිදුලි හා සුළං යන විදුලි බලාගාර වලින් සහ සම්ප්‍රදායක නොවන පුනර්ජනීය අවම පිරිවැය බලශක්ති උත්පාදන ප්‍රභයන් බලශක්ති ප්‍රභයන්ගෙන් ලබා දුන් දායකත්වය 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ පාඩු අවම කිරීමට සාධන ලෙස බලපෑවේය. වෙළඳපොලේ ඉන්ධන සහ ගල්ලඟුරු මිල සැලකිය යුතු ලෙස ඉහළ අගයන් ගැනීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීම ප්‍රධාන වශයෙන් 2022 වසර තුළ ඍජු උත්පාදන පිරිවැය ඉහළ යාමට බලපා ඇත. ඉතිහාසයේ කිසිදා නොවූ අන්දමින් ගල් අඟුරු මිල සහ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම සහ රුපියලේ අගය ඇමරිකානු ඩොලර සාපේක්ෂව වශයෙන් මෑත කාලීන ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍යමය තත්ත්වයේ පිරිහීමට බරපතල ලෙස කරුණු වේ. 2022 8/10 සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දීමත් සමග සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක කිරීම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට මාසකට රුපියල් බිලියන 15ක පමණ අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වෙත ඇස්තමේන්තු කර ඇත. ගාස්තු සංශෝධනයෙන් පසුවද ලංකා විදුලි බල මණ්ඩලයේ ලබන පාඩුව රුපියල් බිලියන 152ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ආ 3 මා විසින් ඉදිරිපත් කරන ලද අංක 22 ඇලඉරක් 10/89 ඇලඉරක් 621 ඇලඉරක් 0.08 දරණ 2022/7/29 දිනති අමාත්‍ය මණ්ඩල සංදේශ සලකා බැලීමෙන් අනතුරුව 2022/8/1 දින ප්‍රැස් වූ අමාත්‍ය මණ්ඩලය 2022/28 දරණ විදුලි බල ප්‍රතිසංස්කරණ පනතේ 4 වන පරිච්ඡේදයේ දක්වා ඇති විෂයපතේ සහ ආයතනික රාමුව අධ්‍යයනය කිරීම සහ සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. පසුවෙම කාර්ය සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කරන ලද අංක 22 ඇලඉරක් 11/94 ඇලඉරක් 621 ඇලඉරක් 0.08 ඉරක් 1 දරණ 2022/15 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන සලකා බැලීමෙන් අනතුරුව මෙම කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යයි සැලකෙන ඕනෑම විශේෂඥයෙකුගේ සහාය ලබා ගැනීමට ඊට සඳහන් කමිටුවට බලය පැවරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් 2022/16 දින අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව කමිටුව පහත සඳහන් සමාජිකයන්ගෙන් සමන්විත වේ. MPDUK මාපා පතිරණ ලේකම් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සභාපති ආචාර්ය RHS සමරතුංග ආර්ථික විශේෂඥ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවර්ධන මහතා ජනාධිපති නීතිඥා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ අතිරීක්ෂකඥ MMC ෆර්ඩිනන්ඩ් මහතා නීතිඥ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විදුලි බල හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් හිටපු ලේකම් තිලාන් විජේසිංහ මහතා ව්‍යාපාර ප්‍රාග්ධන බෙලඳපොළ උපදේශක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය සුසන්ත පෙරේරා විදුලි බල විශේෂඥ ලංකා විදුලි බල මණ්ඩලයේ විශ්‍රාමික අතිරේක සාමාන්‍ය අධිකාරී සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සාලිය වික්‍රමසූරිය මහතා සභාපති ශ්‍රී ලංකා කණිත්‍ය සංවර්ධන අධිකාරිය හර්ෂ ප්‍රනාන්දු මහතා නීතිඥ සහ නීති උපදේශක ආ හතර එයනු ජනතාවගේ වර්තමාන සහ අනාගත අභිලාෂයන් නාමන්ත්‍රණය කළ හැකි වඩාත් ගතික ජවසම්පන්න ඵලදායි හා කාර්යක්ෂම ආයතන රාමුවක් ගොඩනැගීමට මෙන්ම රටේ ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකය වැඩි දියුණු කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ උක්ත කමිටුව දැනට අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනාවලට අහිංකම් දෙමින් සිදු කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අධ්‍යයනය කරමින් සිටී. කමිටු වාර්තාව දැනට සකස් කරමින් පවතින අතර එම වාර්තාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි ආ අදාළ නොවේ.
අර නියෝජ්‍ය කතානායකතුමනේ මගේ පළමු අතුරුපත්නේ චමින්ද විජේසිරි මැතිතුමාටත් දෙවෙනි අතුරුපත්නේ මුජිවර් රවමාන් මන්ත්‍රීතුමාටත් ලබා දෙනවා.
අර නියෝජ්‍ය කතානායකතුමා මම ඉල්ලුවේ මෙන්න මේ ස්ථාවර නියෝග මේ 33-1-2 පැහැදිලි කරන්න ඔබතුමාගේ. දැන් ඔබතුමා කියනවා අතුරු ප්‍රශ්න දෙකයි ආයි ප්‍රශ්න අහන්න බෑ කියලා. ඒක එක හරි. ඒක දෙවෙනි කරන්තරේ කියනවා මෙන්න මේ වගේ කාරණයක්. එසියෝදේ මතුරු ප්‍රශ්නය මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරු පැනනගෙන යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීම කාර්යය සඳහා පමණක් විමසිල් ලැබිය යුත්තේය. මේ කාරණය සඳහා මම හිතන ප්‍රතිපාදන මන්ත්‍රීවරයාට තියෙනවා. ඒකයි මන්ත්‍රීවරු මේ දෙවෙනි අතුරු ප්‍රශ්නය පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි නැගිටින්. ඔව් ඇමතිවරයාටත්
පුළුවන්. ඒ විමසන්න ඕනේ අදාළ ප්‍රශ්න ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා. මට තේරෙන විදිහට මේ
මට තේරෙන විදිහට එහෙම නම් කළා නැහැ.
නෑ මේ සම්මුළු සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ඒක අහන්න අයිතියක් නෑ.
ඒක නිවැරදි කරමු අපි. එෂා නියෝජ්‍ය කතා එක නිවැරදි කරගමු. ඒක නිවැරදි නොකර මුලසුනේ අභිමතය කියලා මේ කියන ස්ථාවර නියෝග මේ අපයෝජනය කරන්න එපා. ඒක පුතුමාර කරන
නෑ නෑ අපයෝජනයක් නෙමෙයි කරු මන්ත්‍රීතුමා. ප්‍රශ්නේ අහන මන්ත්‍රීවරයාට තමයි ඒක විමසීම කරන්න.
ඔයාලා කියවලා එන්න අපි කියවලා එන්න.
හරි මාත් කියවලා තමයි අවිල්ල
තියෙන්නේ. නිසා අපි කියවලා
එන්න. කොහොමද ඔබතුමා අතුරු ප්‍රශ්න අහන්න.
අතුරු ප්‍රශ්නේ තමයි
කාරණේ ඔබ වෙනම පැහැදිලි කරගම ඔබතුමා ප්‍රශ්න අහන්න.
නෑ නෑ මන්ත්‍රීවරයාගේ නම තියනවා කියලා කොහෙද කියලා ඔබතුමා පෙන්නන්න මම එම්ම පිළිගන්න.
නෑ ප්‍රශ්නේ දැන්
මම වැරද්ද පිළිගන්න ඔබතුමා
මට පැහැදිලි කියලා දෙන්න. න්‍යාය පත්‍රයේ ඒ ප්‍රශ්නයගේ සමාපී හේරත් ගරු මන්ත්‍රීතුමා එතුමාට ප්‍රශ්නයක් තියෙනවා විමසන්න පුළුවන්. ඔබතුමා ඒකේ මාතෘ ප්‍රශ්නයක් ගන්න ඇමතුමාගේ අවසරය තිබේ නම් පමණයි. බොහොම ස්තුතියි ඔබතුමාට.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තරහ ගන්න නෙමෙයි කිව්වේ.
නෑ තරහ ගන්න. ඒක
හරියට කියලා දෙන්න කියලා
කිව්වේ. සාමාන්‍ය
මේ මම අහන්නේ අතුරු ප්‍රශ්නේ දැන් මේ අමතුමා මේ බංගලොත් භාවයේ සහ විදුලි බල අමාත්‍යාංශයේ තිබෙන පාඩු වේවීම කඩා වැටීමට ආරම්භ තියෙන සාධනීය කාරණා තමයි මේ ප්‍රතිව්‍යුහගත කිරීම කඳා වැඩ පිළිවෙල කරු අමතුමා. අපි කොරෝනා වලින් රට වැටුණා දැක්කව හරි ඒක වැටුණා. ඊළඟට විවිධ ප්‍රශ්න දැන් මම චෝදනා කරනවා මේ රටේ ජනතාව කරන චෝදනාවම ඔබට ඔබ එකෙන් මිදෙන්න ඔබ යම් සාධාරණ පිටුරක් දෙන්න. අද විදුලි බල අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශය නිසා තමයි මේ රට බංකොලොත් වෙන්නේ. නිසා මේ බංකොලොත් කීරි මේ රටේ වර්තමාන බංකොලොත් කරන ඇමති හැටියට තමයි තමුන්නාංශයේ මේ රටේ ජනතාව දකින්නේ. හැබැයි ඔබ අරන් තියෙන තීන්දුව අපිට හිතන්න බෑ කරුමත්ව දැන් ඔබතුමා කියනවා 22/8/15 වෙනිදා මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලොකු උගත් වියත් මෙහ විශාල නිලධාරීන් කණ්ඩායමක් ඇතුළත් කරලා තියෙනවා. මම හිතන එක හිතන්නේ ඔබේ ගැළවීමට. ඔබේ ආණ්ඩුවේ ගැළවීම නිසා ඔබේ තීන්දුවේ ගැළවීම. ඔබ කියන්න හදන්නේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, තවත් අමාත්‍යාංශවල ඉන්න විද්‍යතුන් ඉන්නවා. මේක තමයි මෙයාලා කරන්නේ. දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔබේ යෝජනාව මේ නිලධාරීන් පටවලා මේක රටේ ජනතාව මොකද මේක පාඩු ලැබුවේ? මේ නිලධාරීන් වැඩි කරලා නෙමෙයිනේ මේක පාඩු ලැබුණේ. විශේෂයෙන්ම දේශපාලන කඳවුරන් ගත්ත වැරදි තීන්දුව. ඒක එකක් තමයි දැන් ඔබතුමා ගල්ලඟුරු වලින් ක්‍රියාත්මක වුණා, ඊළඟට තාප බලාගාර ඇති වුණා. දැන් ඔබතුමාලා පෞගේ කාලෙත් ගල්ලඟුරු ගන්න ගියා වැරදි ටෙන්ඩර් එක. ව්‍යාපාරික නොවිච්ච පුද්ගලයන්ට දෙන්න ගියා. එතන අතයට ගණදෙන සිද්ධුනා කියලා සමාජයේ කතා. නිසා මම කිව්වේ උදාහරණයක් කරලා නියෝජ කතානායකතුමනි, මේවා සිද්ධ කරේ, මේවා පාඩු කරේ පාලක පැලැන්තිය. හැබැයි මේ පාලක පැලැන්තිය දැන් මේක තල්ලු කරන්න හදනවා නිලධාරීන්ට. මේ ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේවා එක පැත්තකින් විවිධ සමාගම් වල දෙන, එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන සැබෑ විය යුතු ප්‍රතිව්‍යුහගත කිරීම නෙමෙයි මේ සිද්ධ කරන්න හදන්නේ. අපට පේන විදිහට එයිසා ඔබතුමා දැන් මේ ලිපිලේකන කිව්වා. ඔව් ඒක අපි කියවන්නේ නැහැ. ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබතුමාගේ නිරීක්ෂණයයි මේ නිලධාරීගේ නිරීක්ෂණය හරහා මොකද්ද ප්‍රතිව්‍යුහගත කිරීම අනුව රටේ ඉදිරි පැවැත්මට සහ මේ විදුලි බල වැඩපිළිවෙල සාර්ථකව ගෙනියන්න තියෙන වැඩපිළිවෙල?
ලෝ නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම මතක් කළ යුතුයි චමින්දු ජයසිරි මන්ත්‍රීතුමාට, මම මේ අමාත්‍යංශේ බාරගත්තට පස්සේ මේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය බංකොලොත් වුණා නෙවෙයි, බංකොලොත් වෙච්ච ක්ෂේත්‍රයක් බාරගත්තේ. ඒ බාරගත්ත බංකොලොත් වෙච්ච ක්ෂේත්‍රය ගොඩනැගීමේ අරමුණෙන් තමයි මේ වගකීම බාරගෙන තියෙන්නේ. දෙවැනි කාරණාව තමයි මේකට තෝරාගෙන තියෙන විශේෂඥ කණ්ඩායමට මම කනගාටු වෙනවා. ඔබතුමා ඒ කණ්ඩායම පිළිබඳව අභියෝගයට ලක් කිරීම පිළිබඳව මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් මේ පිළිබඳ අත්දැකීම් තියෙන මම විශ්වාස කරන සහ කැබිනට් මණ්ඩලය විශ්වාස කරන රජයේ විශ්වාස කරන ඒ දැනුම තියෙන පුද්ගලයන් අපි අතුලත් කළා තියෙනවා. ඒ වගේම මේ කමිටුවේ වාර්තා වෙනකම් ඒක මගේ අර්ථකථනයක් ලබා දීමට මම කටයුතු කරන්නේ නැහැ. ඒ කමිටුවට ලබා දීලා තියෙන වගකීම තමයි මේ විදුලි බල ක්ෂේත්‍රය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ඉන්න ප්‍රවීණයන් සහ අත්දැකීම් තියෙන පිරිස් සමග සාකච්ඡා කරලා මේ රටට ගැළපෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිලක් ලබා දීමේ අරමුණ. ඒ නිසා මම ඉක්මන් වෙන්න යන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කමිටුවේ වාර්තාව දුන්නට පස්සේ තමයි ඇමතිවරයා හැටියට මගේ නිර්දේශ ලබා දෙන්න පුළුවන් වෙන්නේ. කමිටුවේ වාර්තාව ලබා දෙන්න නියමිතලා තියෙනවා මේ සතිය අවසානයේ. ඊයේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා ඒ බලශක්ති ප්‍රතිව්‍යුහගත කිරීමේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීව සහභාගී වෙනවා. ඔබතුමත් ඒකට සහභාගී වෙලා ඔබතුමා දන්න දෙයක් ඉදිරිපත් කරා නම් හොඳයි. හැබැයි මම දන්න විදිහට ඔබතුමා ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා දැන් වුණත් ඔබතුමාට කාලේ තියෙනවා. ඔබතුමාට හිතනවා නම් මේ පත් කළ තියෙන කමිටුවට වැඩිය ඔබතුමාට යම් අදහසක් තියෙනවා කියලා ඒක ලබා දෙන්න අපි මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නම්. නමුත් ඒකේ අරමුණ වෙලා තියෙන්නේ දැනට අකාර්යක්ෂමව පවතින විදුලි බල මණ්ඩලය අපි පිළිගන්නෝ. අපි සියලු දෙනාම උත්පාදන වියදම ඉතාමත්ම අධිකයි. ඒ වගේම ජනතාවට මේක දරා ගන්න බැහැ. අවම වියදමෙන් උත්පාදනයේ විදුලි උත්පාදනයේ කිරීමේ අරමුණ සහ ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩි කරලා මේ රටට සහ නවීන ලෝකෙට ගැලපෙන ආකාරයට ආයෝජකයන්ටත් ඉදිරිපත් වෙන පුළුවන් විදිහට මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක තමයි මතේ තියෙන්නේ. එහෙස මං හිතන්නේ ඔබතුමන්ලට අමාරු වෙයි කියලා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරාම ඡන්දේ ලබා නොදී ඉන්න එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද මේකට පාදක කරගෙන තියෙන්නේ ඔබතුමන්ලගෙම 2002 ආණ්ඩුව ගෙනාපු 2002 පනත පාදක කරගෙන තමයි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නේ.
භාවනි සත්‍ය ඔබතුමන්. දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි අද නියෝජ කතානායකතුමනි, දෙවැනි අතුරු ප්‍රශ්නය. ගරු ඇමතිතුමනි, අපි දන්නවා තවම ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයට අනුව තමයි තවම සිද්ධ වෙන්නේ. මොටර් සයිකල් වලටත් ඒ වගේම තීරෝද රථවලටත් අනිකුත් සැහැල්ලු වාහන ඒ සියලු වාහනවලට තවම සලාක ක්‍රමයට තමයි ලබා දෙන්නේ. ඒ හින්දා දැන් දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම දැන් ත්‍රී වීල් රථ දුවන ස්වයන් රැකියාවක් හැටියට මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා ස්වයන් රැකියාවක් හැටියට ඒක කරන ඒකෙන් ජීවත් වෙන උදවිය. එතකොට මේ සලාක ක්‍රමය පටන් ගත්ත දවසේ ඉඳන් ඒ ත්‍රී වීල් රථ රියදුරන්ට තවම දෙන්නේ ලීටර් 5ක ප්‍රමාණයක් තමයි දෙන්නේ. එතකොට මේක දීර්ඝකාලීනව වුන් ඔබතුමාගේ නිල්ලීමක් කරා මේ පහ වැඩි කරන්න. ඒ වගේම වුන් නොයෙකුත් ආකාරයේ වුන් පෙන්නලා දුන්නා. වුන්ට මේ ලීටර් 5 කෙසේවත් ප්‍රමාණවත් නැහැ. වුන්ට සරිලන ආදාය මාර්ගයක් ලබා ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ද ලීසින් ක්‍රමයට දුවන ත්‍රී වීල් රථත් වුන්ටත් ආදාය මාර්ග සපයා ගන්න විදිහක් නැහැ. මේ ලීටර් 5 ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ වගේම තමයි ද ඔබතුමා කිව්වා දැන් මේ ත්‍රී වීල් රථ සුවන් රැකියාව ක්‍රියාවක් හැටියට කරන උදවියට ඒගොල්ලන්ව අධීක්ෂණය කරන්න ජාතික ප්‍රවාහන කොමිසමට නිර්දේශ ගෙනල්ලා ඒ පනත සංශෝධනය කරනවායි කියලා. නමුත් දැන් ඒක කැබිනට් මණ්ඩලයටත් මම දන්නා ඒක ඉදිරිපත් වුණාද කියන එක. නමුත් ඒ ප්‍රකාශය කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ තුන්ද මම අහනවා ඔබතුමාගෙන් දැන් අපිට පාරේ වාහන දුවන ප්‍රමාණය දිහා බැලුවම අපිට පේනවා දැන් සමහර වාහන කියන සලාක ක්‍රමයට නෙමෙයි ඊට වඩා එහා කොමාරි ඉන්ධන ලබාගෙන දුවන ක්‍රමයක් අපිට දැන් පේන්න තියෙනවා. ඒ හින්දා මම අහනවා විශේෂයෙන්ම දැන් රැකියාවක් හැටියට මේ ත්‍රී වීල් රථ දුවන ස්වයන් රැකියාවක් හැටියට දුවන විශාල පවුල් සංඛ්‍යාවක් එකේ නඩත්තු වෙන හින්දා තවම ඇයි මේ ලීටර් පහ වැඩි කරන්න ප්‍රමාද වෙන්නේ ඇයි කියන එක මම එමෙතුමාගෙන් අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ඉන්ධන කළමනාකරණය කිරීමේ ව්‍යාපෘති යටතේ අපිට කිසිම පාර්ශවයකට ඔවුන් අවශ්‍යතාවය හැටියට දක්වන 100% අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි ඉදිරි මාස කීපෙත් මේ ආකාරයෙන් මේ කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට යා යුතුයි. අපිට පේනවා ලෝකයේ බටහිර රටවල්වල පවා අද දවසේ වන විට මේ ඉන්ධන අර්බුදයන් වලට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා අපිට ඉදිරියටත් පේනවා යම් අභියෝගයක් අපිට තියෙනවා කියන එක. ඒ වගේම මම පිළිගන්න ඔබතුමා කියන කාරණාව ත්‍රීරෝධ රථ විශේෂම වෘත්තියේ වශයෙන් කටයුතු කරන පූර්ණ කාලීනව කුලී රථ වශයෙන් කටයුතු කරන පිරිස් හඳුනා ගැනීම සඳහා අපිට කාලයක් ගත වෙලා තියෙනවා. මොකද මේක වෙන් කරගන්න මෝටර රථ දෙපාර්තමේන්තුවේ තියෙන ලියාපදිංචි අනුව අපිට වෙන් කරගන්න බෑ. ඒ ලියාපදිංචි අනුව ත්‍රීරෝධ රථ ලක්ෂ 11ක් තියෙනවා. නමුත් අනුමාන කරනවා සාමාන්‍යයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කරලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 3000ක් තමයි පූර්ණ කාලීනව කුලී රථ සැටියට තියෙන්නේ කියලා. නමුත් අධිකාරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ප්‍රවාහන ඇමතිතුමා මේ පිළිබඳව කැබිනට් සංදේශ ඉදිරිපත් කරා. ඒ අනුව පළාත් සභා වලට දීලා තිනවා නියාමන බලය. ඒ පළාත් සභා හරහා විශේෂයෙන්ම ඔවුන්ගේ තියෙන නියාමන යටතේ කුලී රථ හඳුනාගෙන දෙන්න කියලා. ඊට අමතරව පසුගිය සතියේ අධිකාරු ජනාධිපතිතුමා දැනටමත් පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා. පොලිසියවල අපි ලියාපදිංචි කරා මීට පෙර ඒ ත්‍රීරෝදතර සියල්ල අපි බලාපොරොත්තු වෙනවා සතියක් වගේ කොමන කාලයක්. මම හරියටම දිනවක් වොන කියන්නේ නැහැ. අපි බලන්නේ උපරිම අපි බලනවා සති දෙකකට පෙර මේ කටයුත්ත කරන්න. නමුත් අපි බලනවා මේ සතියේ අවසන් කරගන්න පුළුවන් වුණොත් අපිට ලේඛන ටික හදාගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. නමුත් ඒ කාර්ය නැවත වතාවක් QR කෝඩ් එකට ඇතුළත් කරන්න ඕන. ඒකට අර data ටික enter කරගන්න ලක්ෂ 3ක් විතර වගේ තියෙනවා. දැනට අපි පෞද්ගලික බස් රථ ඒ වගේ කරගෙන යනවා. ඒ නිසා ත්‍රීරෝධ රථත් අපි ඒ ආකාරයට කරගෙන යනවා. ඒ කරගෙන ගියාට පස්සේ ඔවුන්ට අමතර කෝටාවක් ලබා දීමට අපි කටයුතු කරන්න අපි කටයුතු කරනවා. මම හිතන උපරිම සති දෙකක් යයි. ඒක අපි බලාපොරොත්තු වෙනවා සති දෙකක් පමණ ඇතුළතුළ ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි හැබැයි ඉල්ලන්න ඕන ත්‍රීරෝධ රථවලිනුත් අවස්ථා තුනකදී දැන් පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. රුපියල් 100කින් අඩු කරලා තියෙනවා. 40කින් ඊයේ අඩු කරා. ගිය සති දෙකකට ඉස්සෙල්ලා රුපියල් 40කින් අඩු කරා. ඊට සති දෙකකට ඉස්සෙල්ලා රුපියල් 20කින් අඩු කරා. ඒ කියන්නේ රුපියල් 100කින් ඒ පෙට්‍රල් වල මිල අඩුවීමේ ප්‍රතිලාභයක් ජනතාවට ලබා දිය යුතුයි කියන යෝජනාවක් මෙලා කරනවා. ඔබතුමන්ලත් ඔබතුමන්ලගේ වෘත්තීය සමිති පැත්තෙන් ඒ ඉල්ලීම කරන්නත් කියලා ඉල්ලීම කරනවා.
බොහොම සිත කරා මත. ප්‍රශ්න අංක 4. ඔව් සමන් පිහෙරත්නතුමා.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මම අහපු අර ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපේ හේෂා විතාන මන්ත්‍රීතුමා කිව්වා බිංගිරියේ සම්පකාර නිලවරණ නතර කරලා තියනවා කියලා නඩුවක් දාලා. මේ නඩුව දාලා තියෙන්නේ නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ පර්ෂද නායකයෙකුට ජයරත්න දෙමටාවල මහත්මයා.
හරි බොහොම ස්තුතියි.
මේ වෙන කවුරුවත් නෙමෙයි.
හරි බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු ප්‍රශ්න අංක 4 ගරු මහන්ත දිසානායක මැතිතුමා. ඔහේ සමන්ත්‍රීතුමා නම කිව්ව මොකද පැහැදිලි කරන්න.
නෑ මම අපේ සහෝදර මන්ත්‍රීතුමාට කියනවා දැන් බිංගිරිය හේතු කරගන්න එපා. ඔබතුමා බිංගිරිය ගැන කතා ඔබතුමායි ආසනේ ඉන්න වෙන්නේ නැති. මම කියන්නේ රටේම තත්ත්වය මේ ඔබතුමා දන්නවා දැන් හම්බන්තොට භාගයක් කළා ඉතුරු භාගෙ නතර වෙලා තියෙනවා. ඒ හින්දා මේ හැමතැනම ඒ සාධාරණ ඊට කරන්න.
හරි බොහොම
ඔව් ඒකේ හින්දා පරිදෙන හින්දා එහෙම කරන්න එපා කියන්න.
ඔව් ඔව් රත්නසේකර මන්ත්‍රීතුමා ගරු ඇමතිතුමාගේ අවසර දෙන්න.
අන්තර ඇමතිතුමා මට පොඩි අවසරයක් දෙන්න මේ චූටි ප්‍රශ්නයක්. දැන් විදේශ විනිමය අනුපාතයේ බලපෑමයි ණය පොලී අනුපාතයේ බලපෑමයි ඇරුණාම කණිත නීතික සංස්ථාවේ අලාභයට බලපාන අනිකුත් ප්‍රධානතම හේතු නිකන් මට ඉලක්කම් ඕනේ නැහැ. ඔබතුමා කිව්වොත් චුට්ටක් මට වැඩියෙන්ම බලපාන හේතු ටික.
ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ කණිත තෙල් සංස්ථාවේ අලාභයට පත් වෙලා තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපි ආනයනය කරන මිලට වැඩිය අඩු මුදලට ඉන්ධන අලෙවි කිරීම. ඒ සහනාධාරය දීර්ඝ කාලයක් තිස්සේ ලබා දීලා තියෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. දෙවැනි කාරණාව ඔබතුමා කියපු විදිහට විදේශ විනිමය අනුපාතයේ වෙනස් වීම, පොලි අනුපාතික වෙනස් වීම අපි ලබා ගත්ත ණය වලට ගෙවන්න තියෙන මුදල්. අද දවසෙත් අපි ගෙවනවා මාසිකව අපි මේ ප්‍රධාන බැංකු දෙකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 30ක් පමණ ගෙවනවා මාසිකව අපි පරණ ගත්ත ණය වලට. ඒ නිසා දැන් තත්ත්වය හොඳ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි මේ මිල සංශෝධනය කිරීම නිසා අපි පුළුවන් අවස්ථාවලදී ඒ බර අඩු කරනවා. මම විශ්වාස කරනවා ඉදිරි කාලේ අපිට කණිත්තල් සංස්ථාව යම් කිසි ආකාරයක මූල්‍යමය තත්ත්වෙන් මීට වඩා වැඩි වාසිදායක තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා.
බොහොම සතුටුයි. ගරු ප්‍රශ්න අංක 4 ගරු මයන්ත දිසානායක මහත්මයා අධ්‍යාපන ඇමැතිතුමාගෙන් අසීමට.
මම අහනවා ගරු කතරගම නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් ගණන 35කි, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාසල් ගණන 616කි. දෙක, එම එක් එක් ජාතික පාසලේ සහ පළාත් පාසලේ සේවකරුන් ලබන ගුරුවරුන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද? 2020 සංගණන යනුම ඇමුණුමක් තියෙන මා ඔබතුමාට ඒක ලබා දෙන්නම්. දීර්ඝ විස්තරයක් තියෙනවා පාසලෙන් පාසලට. තුන, පිළිතුර එම එක් එක් පාසලේ විදුහල්පති හා ගුරු තනතුරුවල මේ වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව ජාතික පාසල පවතින පුරප්පාඩු සංඛ්‍යා ඇමුණුම දෙක ලෙසත් පළාත් පාසල ඇමුණුම තුන ලෙසත් දක්වා ඇත. මම ඒකත් ඔබතුමාට ලැබෙන සලස්සනම් පාසලෙන් පාසල වෙන වෙනම තිබෙනවා. ඊළඟ හතර, පිළිතුර පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග වාර්ෂික ගුරු ස්ථාන මාරුව අවස්ථාවේදී මාරුවීම් මගින් විද්‍යාපීඨ ගුරුපත්තිම් 8000ක් ලබා දීමට නිමිතන විභාගය දැන් තියලා අවසන් වෙමින් පවතිනවා. උපාධාරී ගුරුවරුන් 22000ක් පාසලට අනුයුක්ත කළ තිනව සංවර්ධන නිලධාරීන් හැටියට. නමුත් අපි ලබන සතියේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අනුමත වුණාම 53000, ඒ කියන්නේ 18 19 20 සියලුම ස්කීම් එකෙන් ගත්ත උපාධාරීන් විභාග පොදු විභාගයක් පවත්වලා ඒකේ ලකුණු මත පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පත්වීම් ලබා දෙන්න දැනට කටයුතු කරගෙන යනවා. ඊළඟට පළාත් සභා මගින් වෙන වෙනම උපාධාරීන් බඳව ගන්නවා. ඊළඟට පළාත් රාජ්‍ය සේන අනුප්‍රාප්තික රහිත ගුරුතුම් බඳ ගන්න අවස්ථාවේදී කියන්නේ මේ අවස්ථාන් වලින් තමයි ඒ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පියවර ගන්නේ. මම විශ්වාස කරනවා ලබන අවුරුද්දේ පළවෙනි ටර්ම් එක පටන් ගන්නකොට අපිට මේක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ ප්‍රශ්නය, විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ගෙන ඇති පියවර විදුහල්පති තනතුරේ වැඩබලන රාජකාරී ආවරණය කිරීමට අවස්ථාවක් ලබා දීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඔය සටහන සඳහා අංක අමප 21.03.20.08.16 අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන ශ්‍රේණිය බඳව ගැනීම නිවේදනය පළ කරන ලදී. කෙසේ වෙතත් අංක අමප 21.03.02.08.16 හා 2021.03 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව බඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් කරුවන් පිරිසක් විසින් ගොනු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 93.02.21 නඩුවට අදාළව 2022.07 දින නඩුව කැඳවූ අවස්ථාවේ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බඳවා ගැනීම සිදු කිරීම උක්ත නඩුව අවසන් වනතුරු බලවත් වන පරිදි තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. බව නීතිපතිතුමාගේ අංක SCCA 164/2021 2022.09 දිනැති ලිපිය මගින් දන්වා ඇත. හැමුණුම 4 ගැන සඳහන් කර ඇත. මේ ගැන අදාළ පාර්ශ ගරු මන්ත්‍රීතුමනි, කණ්ඩායම් 3ක් නිසා මේ ප්‍රශ්නේ නැවතිලා තියෙනවා විදුහල්පතිතුරු බඳවා ගැනීම. එකක් තමයි 2019 විභාගයේ පාත්වලා විභාග ලකුණු ලබා තිබියදී සමුග පරීක්ෂණයේ ලකුණු අඩුවීම මත පත්වීම් නොදුන්නායයි කියන 1700ක පිරිසක්. ඒ පිරිසෙන්ම 169ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩුව පවරලා අතුරු තහනම් නියෝගයක් කරන් තිනවා බඳවා ගැනීම තහනම් කළා. ඒතර කොටස් 3ක් ඉන්නවා. වැඩ ආවරණය හෝ වැඩ බලපු විදුහල්පතිතුරු 2682ක්. විභාග ලකුණු තිබියදී සමුග පරීක්ෂණ ලකුණු නොලැබීම නිසා පත්වීම් නොලැබුණු 1700ක්. එයින්ම 169ක් නඩු පවරල නඩුව නිසා නැත්නම් මේ කොටස් 3ම. මේ 3ම මම සති දෙකකට කලින් කැඳෙව්වා. කැඳවලා සාකච්ඡා කළා. එතකොට වැඩ බලන විදුහල්පතිතුරුන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මගින් අනුමැතිය ලබාගෙන හදාගත්ත ක්‍රමවේදයක් අනුව එයාට පත්වීම් ලබා දීම සූදානම් කළා තියෙනවා. 1700 සහ 169 කියන කොටස ඒ නඩුව සමතේකට පත් කර ගැනීම මත ඒ පිරිසට පත්වීම් ලබා දීමටත් අපි සූදානම් කළා තියෙනවා. ඒ අනුව 2682යි 1700යි 169යි කියන මේ තුන එකතු වුනහම 4000ක පමණ පිරිසක් පත්වීම් දෙන්න සූදානමින් අපි ඉන්නවා. මම හිතනවා ඊළඟ මාසයේ ඇතුළත මේ නඩු කටයුතු සමතකට පත්වේවි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් තියෙන නිසා පාර්ශ්ව දෙක එකඟ වෙලා මෝසමක් ඉදිරිපත් කළා. සමතය සටහන් කළාම අපිට ඉතුරු ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒක කරනකම් බැරිකමයි තින්නේ මම සාකච්ඡා කළා මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා පාර්ශ්ව තුනත් එක්කම සාකච්ඡා කළා මේක අවසන් වෙනවත් එක්කම අපි මේත් මදි දැන් මේ 4000 බඳව ගත්තත් දැන් දෙසැම්බර් 31ට 60 විශ්‍රාම යන පිරිස තව පිරිසක් ඉන්නේ මේ දැනට අඩු ප්‍රමාණය ඒ පිරිසත් එක්ක අපි නැවත ගැසට් කරනවා මේ තුන ශ්‍රේණියට උදවලපතුරුම් බඳව ගන්න එතකොට මේ විදුවල්පති පුරපාඩු සංඛ්‍යාව විසඳගන්න පුළුවන් මම හිතනවා මේකත් අපිට ලබන අවුරුද්දේ පළවෙනි වාරය ආරම්භ කරනකොට ඒ කියන්නේ මාර්තු අගදී මේ ප්‍රශ්නේ විසඳගෙන සම්පූර්ණ ඉවර කරනවා මොකද මේක මටත් මහා ඉස්සරහ දෙයක් පාසල් පරිපාලනය සඳහා විදුවල්පතිරු දැඩි හිගයක් තියෙනවා ඉතින් මේක මේ මට මට මේ ලැබුණු දායාදයක් මේක විසඳන්න හැබැයි මම විසඳීමේ ප්‍රයාමාර්ගයට ඇවිල්ලා
තියෙනවා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු මෙතුමා මම බොහොම ස්තුතියි මගේ ප්‍රශ්නට උත්තර දුන්නට සම්පූර්ණයෙන්ම කරු ඇමතුමනි මේ මම අහන්න යන ප්‍රශ්නේ තමයි පොදුවේ විශේෂයෙන්ම ජීවන වියදම නිසා දැන් දරුවා දෙමෝපියන්ට සහ දරුවන්ට අඩුම තරමේ මේ මේ පොත්තියක් ගන්නවත් බෑ මොකද පිටු 200 පොතක් 635කට වැඩි මිලක් පැන්සලක් රුපියල් 60කට වැඩි ඒ වගේම පෑනක් රුපියල් 65කට වැඩි පාට පන්සල් තියෙන පෙට්ටියක් 875කට වැඩි එම නිසා ඔබතුමා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල ඉන්න පාසල් යන දරුවන්ට මොකක් හරි විශේෂ ක්‍රමවේදයක් හදාගන්න ඔබතුමා යෝජනා කරනවද ඒ දරුවන්ට ඒ පාසල් යෑම පිළිබඳව
ගරු මන්ත්‍රීතුමනි දැන් අත වශයෙන්ම මගම මේ අමාත්‍යංශය බාරගත්තාම මුල්ම අවධානය යොමු කළ එකක් දිවා ආහාරයේ පුළුන්තරමින් වැඩි කරන්න දෙක පාසල් පෙළපොත් ටික ඉන්දියානු ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක යටතේ ඉන්දියාවෙන් කොළ සහ ප්‍රින්ටිං මැටීරියල් සානයනය කළා මුද්‍රණය කරන දැන් ඒකේ ප්‍රොකියුමන්ට් එක යනවා ඊළඟ කාරණය තමයි නිල ඇඳුම් නිල ඇඳුම් වලින් 50%ක් ලබා දෙන්න පොරොන්දු වෙලා තිබුණා චීන ආණ්ඩුව මම ඒක එතුමන්ලා සමග සාකච්ඡා කළා 70% දක්වා වැඩි කරගත්තා ඉතුරු 30% ප්‍රොකියුමන්ට් වලට ගිහිලා තිනවා දේශීය ලබා ගන්න ලබන අවුරුද්දේ පළවෙනි ටර්ම් එක ආරම්භ වෙන අවස්ථාව වෙනකොට මේ ටික පෙළ ගස්සගෙන තිනවා හැබැයි ඒ එකම ආව ප්‍රශ්නයක් තමයි පාසල් උපකරණ පැන්සල් කවකටු පෙට්ටි පෙස්ටල් මේ ආදි වශයෙන් සහ එක්සයිස් බෝඩ් දැන් මේවෙත් මිල ඉහළ ගිහිලා තිනවා මේ ආනයන වීදම වැඩි වෙන නිසා සහ විදේශ විනිමය අනුපාතය නිසා දැන් ඒ සම්බන්ධයෙන් ඊළ වඩා ප්‍රශ්නයක් ආවා කොහොමද මේ පෞද්ගලික අංශයෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ කටයුත්ත කරන්නේ පරිහි ප්‍රමුඛ පෙළේ තිබෙන සමාගම් කීපේ මං කැඳවලා මහ බැංකුවට කතා කළා ප්‍රධාන රජයේ බැංකු මගින් ණයවරලි විවෘත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න අවශ්‍ය කටයුතු මීට කලින් මම කළා ඒ අනුව ඒ අය මාසෙන් මාසය සාමාන්‍ය වාර්ෂිකව අලෙවි වෙන ප්‍රමාණයක් තියෙනවා නැත්නම් අවශ්‍ය වෙන ප්‍රමාණයක් තියෙනවා ඒ උපකරණ ඒවා ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම මම සකස් කළා දිනවා මාසිකව ඒ අය එල්සි ඕපන් කළා ඒ ටික ගේනවා හැබැයි ඒ අයට යන මිල පිළිබඳව අපිට මැදිහත් වීමක් කරන්න අමාරුයි මොකද හේතුව ඒක තීන්දුව වෙන්නේ පොලි අනුපාතය විදේශ විනිමයේ තියෙන රේට් එක කියන මේ කරුණු දෙක මත පහසුකම් අපි සපයලා දීලා තිනවා හැබැයි ඒ අය එකඟ වෙලා තිනවා මමත් තවදුරටත් සාකච්ඡා කරනවා මේ විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී සමුද්ධි වැනි පෞල්වල දරුවන්ට මේ AI මාර්ගයෙන් සෑහෙන පිරිසකට ඒ තෝරාගත් පිරිසවලට සහ සමුද්ධි වැඩසටහන යටතේ යම් සහනයක් ලබා දෙන්න පාසල් උපකරණ සඳහා
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මං අහන්න හිටියේ නිල ඇඳුම් සහ දිවා ආහාරය පිළිබඳව තාමත් අපිට වාර්තා වෙනවා ළමයි බඩගින්න ඉස්කෝලේ යනවා කියන එක විශේෂයෙන්ම ඔබතුමාට විශේෂ අඩුපාඩුක් තියෙනවද නිල ඇඳුම් මම දන්න ඔබතුමා දැන් සඳහන් කරා හැබැයි නිල ඇඳුම් සහ දිවා ආහාරය පිළිබඳව විශේෂ අවබෝධයක් අමාත්‍යාංශයෙන් දන්න කෙනා මයිකල්
70%ක් චීන ආණ්ඩුව මගින් අපි ස්පෙસિෆිකේෂන්ස් යවලා තිනෝ ඒ අනුව ඒ වයස් ප්‍රමාණය අනුව සුදු පාට නිල් පාට ඒ නිල ඇඳුම් සඳහා අවශ්‍ය වන රෙදි කපලා පැක් කළා මේගොල්ලෝ එවනවා අපිට. එහෙම තමයි එකඟ වෙලා තින්නේ. ඒ නිසා 70%ක් එනවා. ඉතුරු 30 අපි ටෙන්ඩර් කැඳවලා තිනෝ. ඒ සඳහා අපිට මුදල් තියෙනවා. ඒ ටික අපි ගෙවන්න සූදානම්. ඒ දැන් ඒ ප්‍රොසීජර් එක යනවා. තුන්වෙනි වාරය මේ පළවෙනි වාරය ආරම්භ වෙනකොට මේ සියල්ල ලබා දීමට සැලසුම් කළා තිනෝ. පාසල් දිවා ආහාරය සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා විසින් මීට සති දෙකකට පෙර කැබිනට් ප්‍රතිපාවක් ඉදිරිපත් කළා දැන්ට දෙන ප්‍රමාණය වැඩි කරන්න දෙගුණයකින්. එතකොට 51%ක් දක්වා පාසල් දරුවෝගෙන් 141ක් ඉන්නවා. 42කින් 121කට පමණ ලබා දෙන්න සැලසුම් කරලා තිනොත් දැනට 111කට ලබා දෙනවා. ඒක ප්‍රමාණවත් නැති එක තමයි ඔබතුමා කිව්වේ. අද තියෙන ආර්ථික තත්ත්වය තුළ මේකට අපි විවිධ ක්‍රමෝපාය නියදුවා. එකක් USAID, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුව අපිට ටොන් 3000ක් දැන් මාසිකට කලින් දුන්නා. දැන් එහි ප්‍රාදේශීය විදහාක අධ්‍යක්ෂකවරයා ලබන 28 වෙනිදා මා මුණ ගැහෙනවා. එතුමා 23 ලංකාවට එනවා. ඒ වැඩපිළිවෙල යන්නේ Save the Children වැඩසටහනත් එක්ක. රාජ්‍ය නවන සංවිධානයේ ඒගොල්ලොත් එක්ක ඒක නිරීක්ෂණය කරලා තව ඒ ප්‍රමාණය වැඩි කර ගැනීමේ සූදානමක් තියෙනවා. මම ඒකත් කරනවා. ඊළඟට World Food Program එකේ. ඒකේ දේශීය නියෝජිතයා මට මේ ලංකාවේ ඉන්නේ බංග්ලාදේශ ජාතිකයේ President Representative. එයා හම්බුණා. එයා සහල් ටොන් 1700ක් ලබා දෙන්න කටයුතු කළා. ඒව දැන් බෙදා හැරීමේ කටයුතු සම්පාකාර මක් ෆෙඩ් එක හරහා කරන්න කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ලයන්ස් ක්ලබ් එක තවත් පාසල් සමූහයක් තෝරාගෙන තිනවා. ඒවට දීලා තිනවා. ඊළඟට පෞද්ගලික අංශය ඉදිරිපත් කළා තිනවා ජෝන් ගිල් 7 ආයතන. මීට අමතරව මම කොළඹ නගරය නියම ව්‍යාපෘතියක් හැට ආරම්භ කරනවා නොවැම්බර් මාසේ මුල. මූලික කටයුතු අපි සංවිධානය කළා තිනවා. මම කියන සතුටුයි මේ කොළඹ නගරාධිපතිතුමිය රෝස්සනායක මැතිණිය පවා මේකට සහයෝගය අපිට ලබා දෙනවා සම්පූර්ණයෙන්ම කොළඹ මහනගර සභාවෙන්. එතන මාතෘකා තුනක් අපි කතා කරනවා. එක දිවා ආහාරය. පාසල් 144ක් තියෙනවා කොළඹ නගරේ. සියලුම පාසල්. මේ 144ම ආවරණය වෙන හැටියට මම දන්නා විපක්ෂ නායකතුමත් බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒත් ඒ සියලු දෙනාගේම සහයෝගය තියෙනවා. පොලිසිය සහයෝගය අපි ලබා ගන්න. මොකද අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාසල් තුලට විවිධ ආකාරයේ ටොෆි ආකාරයෙන්, චොකලට් ආකාරයෙන් පාසල් තුලට මත්ද්‍රව්‍ය, අයිස් ද්‍රව්‍ය එවීමේ වැඩපිළිවෙළක් තියෙනවා. අපි ඒකත් වළක්වන්න ඕනේ. එතකොට පෝෂණය, කවුන්සලින් ඇන් කැරිය ගයිඩන්ස්. දැන් සමහර දරුවෝ ඉන්නවා මට්ටක් කුලිය, මෝදර, වනාතුමුල්ල මෙන්න ප්‍රදේශවල ඒ පරිසරයත් එක්ක ඒ අය කැමති වඩාත් වෘත්තිය පුහුණුවට යන. දැන් මේ අමාත්‍යංශර්තේ නයිට් එකයි වීටි එකයි තියෙන නිසා අපි ඒකත් කරනවා. දැන් මේකේ නියම ව්‍යාපෘතිය අදටත් ක්‍රියාත්මක වෙනවා. මේ අපේ රත්න ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඒක ආරම්භ කළා. අපේ මදුරු විධානගේ මැතිතුමත් සම්බන්ධ වුණා. කෝට්ටේ පාසල් 6ක් රාජගිරිය. දැන් ඒක අදටත් ක්‍රියාත්මකයි. හේවතරණ විද්‍යාලය සහ ජනාධිපති බාලිකාවේ. ඒක නිසා මම මේ ව්‍යාපෘතිය මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කරනවා සති දෙකකට කලින්. සියලුම ආණ්ඩුකාරතුමන්ලා පළාත් 9, සියලුම පළාත් අධ්‍යක්ෂකවරු, සියලුම පළාත් ලේකම්වරු පැය දෙකහමාරක සූම් සාකච්ඡා මම කළා සෙනසුරාදා දිනේ. කළා මේ වැඩසටහන ඒවත් ක්‍රියාත්මක කරන ඔබතුමන්ලාගේ පළාත් ඇතුළුව ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. මම දැක්කා විශේෂයෙන්ම අපිට සංඛ්‍යා ලේඛන අනුව තියෙනවා ඔබතුමා කියන කාරණේ සත්‍යයි. මහනුවර විතරක් නෙවෙයි, විශේෂම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ මාතලේ වතු පාසල් තිබෙන ප්‍රදේශවල දරුවෝ පාසල්ේම අනිත් ප්‍රදේශවල සංසන්දනාත්මකව අඩුයි. ඒ නිසා අපි අලුත් රාජ්‍ය මන්ත්‍රීතුමාට සම්පූර්ණයෙන් පැවරුවා වතු පාසල් පිළිබඳව අධීක්ෂණය කරන්නයි කියලා. අපි සම්පූර්ණ සහයෝගය දීලා පෝෂණය 50% ඉක්මවා යන මට්ටමට ගේන්න තමයි අපේ ඉලක්කය මේ අවුරුද්දේ අවසාන වීමට මත්තේ. ඉතින් මට ලැබුණු මාස දෙකම කාල සීමාව තුළ මම මේ කටයුතු දැන්ට කරගෙන යනවා. මං හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ජනවාරි මාසේ වෙනකොට අපි කියන මට්ටමට ළඟා වෙන්න 50%කට අපි පෝෂණය දුන්නොත් දරුවන්ට ඔය කියන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්.
පොගෙන් සිටිය ඔබතුමාට. ප්‍රශ්න අංක 5. කරු විපස්සනා නායකතුමා.
දැන් හෙට ගේන්න තිබුණු අර ඩේන්ජරස් ඩ්‍රග්ස් පිළිබඳ පනත අයින් කරගත්ත නේද?
අධිකරණ මැතිතුමා පැහැදිලි කරයි. ඊළඟ වටේට එනකොට ගරු විපක්ෂ නායකතුමනි, ඒකේ මම හිතන්නේ තව යෝජනා කරලා තිනවා සංශෝධන කීපයක්. අයිස් මද්ද්‍රව්‍ය විතරක් නෙවෙයි, තවත් අපි නොදන්න තවත් දේවල් අලුතෙන් එනවා. ඉතින් ඒක නිසා අධිකරණ මැතිතුමා එක පිළිතුරක් දෙවි. ඒක හැකියක්මනින් ගේනවා. ගේන්නම ඕනේ.